ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
හොඳයි, එහෙමනම් තවත් මාසයක අවසාන අඟහරුවාදා දිනයට තමයි අපි පැමිණ තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අපේ ප්‍රජාවගේ අදහස් විමසන SBS සිංහල සේවයේ මේ වසරේ අප්‍රේල් මාසේ විනිවිද ජනතා මත විමසුමත් සමගින් තමයි අපි මේ ඔබ හමුවන්නේ. ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය ලැබෙන මැයි මාසයේ පැවැත්වෙනවා. ඉතින් මේ මැතිවරණය මැයි මාසේ 21 වෙනිදා පැවැත්වෙන බවට තමයි මේ වෙද්දි නිල වශයෙන් නිවේදනය කරලා තිබෙන්නේ. ඉතින් බොහෝ පිරිසක් මේ මැතිවරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිසාම අපි අප්‍රේල් මාසයේ අවසාන අඟහරුවාදා දිනටේදී තිබෙන අපේ විනිවිද ජනතා මත විමසුමෙන් මෙවර කතා බහ කරන්න සූදානම. එළඹෙන 2022 ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයත් සමග ඔස්ට්‍රේලියාවේ අනාගත පාලකයන්ගෙන් විය යුතු වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් පිළිබඳව මේ බලාපොරොත්තු වන වෙනස්කම් සම්බන්ධයෙන් අපත් සමඟ අදහස් හුවමාරු කරගන්න සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවලින් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් අද දවසේදීත් SBS සිංහල සේවයත් සමඟ සම්බන්ධ වෙනවා. හොඳයි, එහෙමනම් අපි මුලින්ම යමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයට. මේ කතා බහට මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපත් සමඟ සම්බන්ධ වන්නේ අචලා සිරිතුංග. නගර නිර්මාණ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය සඳහන් කරන්නේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල පිළිබඳව විවිධ රජයන් අදහස් මේ වන විටත් පළ කළත් ඒ සම්බන්ධයෙන් සාර්ථක ලෙස කටයුතු කිරීමේ උත්සාහයක් තමන්ට දක්නට නොලැබෙන බවයි.
මම මේ නගර නිර්මාණ ශිල්පියෙක් විදිහට මං හරි කැමති මේ ඔය තිරසාර සංවර්ධනය කියන එක මේ රජයකින් ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච විදිහට කරනවා නම් ඒකට ප්ලෑන්ස් මොනවද කියලා කියනවා නම්, ඉතින් මේ තාක්කල් හිටපු රජවල් වලින් කිව්වත් කාබන් නියුට්‍රල් කරනවා කියලා 2050 වෙද්දි ඒකට ලොකු ලෑස්තියක් ඇත්තටම පේන්න නැහැ. මොකද සෝලා වලින් විතරක් කාබන් නියුට්‍රල් කරන්න බෑ. ඒකට තව ගොඩාක් දේවල් එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ දේවල් මොනවද කියලා මට මේ වෙලාවේදී කියන්න බෑ. මොකද ඒක රජයකින් කරන්න ඕනේ ප්ලෑන්ස් සහ ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජික් ප්ලෑන්ස් වලට අයිති වෙන්න ඕනේ දේවල්. මම ගොඩක් වෙලාවට ඉතින් ඔය සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියන එක තමයි රජයකින් බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරිකයින් හට තම දියුණුව අත්කරගත හැකි පහසු මාර්ග සපුරා දීමත් අතිශයින් වැදගත් වන අතර දරුවන් සිටින දෙමාපියන් හට ගැටලුවකින් තොරව සිය කටයුතු සිදු කිරීම සඳහා ඉදිරියේදී පහසුකම් සැකසීමත් බලාපොරොත්තු වන බව අචලා සඳහන් කරනවා.
කුඩා ව්‍යාපාරිකයන්ට ඩිවලොප් වෙන්න පුළුවන් පහසු මාර්ග හදන්න ඕනේ ආණ්ඩුවකින්. අනිත් එක තමයි අම්මටයි තාත්තටයි දෙන්නටම වැඩ කරන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ දරුවන්ට ඉන්න ගොඩක් වෙලාවට ඩේකියා හරි හොලිඩේකියා හරි කියන්නේ ඒ වගේ ගාන බොහොම සාධාරණ මිලක් වෙන්න ඕනේ. ඉතින් එහෙම කරන ආණ්ඩුවක් තමයි මම නම් කැමති.
මීළඟට අපත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සම්බන්ධ වන්නේ වින් පලිහක්කාර. ඔහු පවසන්නේ පසුගිය සමය පිළිබඳව අවධානයක් යොමු කරද්දී කෝවිඩ් වසංගත සමයේදී වත්මන් රජයේ යම් ආකාරයකට හෝ ඔස්ට්‍රේලියානු ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ බවයි.
ධනාත්මකව සිතන්නේ හැටියට මම හිතනවා පසුගිය රජය විවිධ පරිසර හා වසංගත තත්ත්වයන් අතරේ ජනතාව සඳහා හොඳ සේවයක් ලබා දුන්නා කියලා. ඒ අතර කෝවිඩ් 19 වසංගතයෙන් පස්සේ රැකියා හිමුවන්ට සහන සහ ගෙවීම් ලබා දීම, විශේෂයෙන් කැපී පෙනෙන අය වෙනත් දියුණු රටවල් සමග සංසන්දනය කිරීමේදී කෝවිඩ් 19 වසංගතය හොඳින් පාලනය කරා. ඒ වගේම ආර්ථිකයේ කඩා වැටීම පාලනය කිරීමත් කැපී පෙනෙන. ඒ වගේම කියන දෙයක් තමයි සමහර තීරණ හා ප්‍රතිචාර ගැනීමේදී රජය විටක මන්දගාමි ස්වරූපයක් පෙන්නුම් කරා. ඒ වගේම තමයි කාබන් විමෝචන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හරිම මන්දගාමි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනී යනවා.
ඒ වගේම ඉදිරියේදී තමන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් සහ පරිසර හිතකාමී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන පාලක පක්ෂයක් බලාපොරොත්තු වන බවත් වින් පවසනවා.
අනාගත රජයකින් මම බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, පුනර්ජනනීය බලශක්තිය නිපදවන්න තියෙන සැලැස්ම මොනවාද කියන එක, විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ සඳහා ලබා දෙන සහන මොනවාද කියලා බලන එක, තරව සූර්ය බලයෙන් වඩා කිරීම සඳහා යොදා ගන්නා බැටරි සඳහා ලබා දෙන සහන මොනවාද කියන බලන එක, ඊට අමතරව විද්‍යුත් කාර් සඳහා තියෙන යටිතල පහසුකම් දියුණු කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක, මීට අමතරව COVID-19 අසංගතයෙන් පස්සේ ආර්ථික දියුණුව සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පාර්කයන්හට ලබා දෙන සහන මොනවාද කියන එක, ඇතුළුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ තාක්ෂණ ශාස්ත්‍රයේ දියුණුව සඳහා ගන්න ප්‍රතිපත්ති මොනවාද කියන එක තමයි මට වැදගත් වෙන්නේ.
මීළඟට අපි නැවතත් වික්ටෝරියා ප්‍රාන්තය දෙසට යොමු වෙනවා. අපත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් දැන් එක්වන්නේ නුවන් රාමවික්‍රම. නුවන් පෙන්වා දෙන්නේ තුන්වන පාර්ශවයක් වශයෙන් මෙවර මැතිවරණය සඳහා තරඟවදින පක්ෂය දරන ප්‍රතිපත්ති පිළිබඳව යම් පැහැදීමක් පවතින නමුත් මේ වන විට නායකත්වය සම්බන්ධයෙන් පුද්ගලයන් තුළ අවිනිශ්චිත බවක් තිබෙන බවයි.
ඇත්තනම ග්‍රීන්ස් තුන්වෙනි පාර්ශවයක් විදිහට එච්චරම ප්‍රබල තුන්වෙනි පාර්ශවයක් නෙමෙයි. අපි පහුගිය මැතිවරණ ගොඩක් ගත්තාම ඒගොල්ලෝ දන්නවා, ඒගොල්ලොත් පක්ෂයක් විදිහට දන්නවා අපි ප්‍රබල නෑ තුන්වෙනි පාර්ශවයක් විදිහට. නමුත් අපි අපේ පොලිසීස් ලේබ එකත් එක්ක එකට යනවා කියලා පැත්තටම තමයි ඒ පක්ෂ දෙකම යන්නේ. එහෙම වුණාම තුන්වෙනි පාර්ශවයක් විදිහට, තුන්වෙනි බලවේගයක් විදිහට එතරම් ප්‍රබල නැති වුණත් මං හිතනවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති, ඒගොල්ලන්ගේ හැමදාම තිබිච්ච ප්‍රතිපත්ති තමයි ක්ලීන් එනර්ජි. එතකොට ඔය ස්ටුඩන්ට් ඩේ ටයිම් කරන එක සමානාත්මතාවේ ග්‍රීන්ස් හොඳ බලවේගයක්. ඒගොල්ලෝ හැමතිස්සෙම කතා කරනවා සමානාත්මතාවේ සහ ජීවනය ගැන. නමුත් ග්‍රීන්ස් පක්ෂයක් විදිහට තව ඉස්සරහට එනවා නම් ඇත්තටම තමන් බලයක් ගොඩනගා ගන්න කොහොමද කියලා කියන එක ගැන ඊට වඩා හිතන්න වෙනවා.
ඒ වගේම මේ වන විට පවතින රජයේ පසුගිය සමයේදී රාජතාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දුන් බවත්, මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට යම් ඍණාත්මක බලපෑමක් සිදු වුණු බවත් නුවන් පෙන්වා දෙනවා.
ඇත්තටම හොඳ නායකත්වයක් ඇතුළේදී ඔය රාජතාන්ත්‍රික සම්බන්ධතා කියලා කියන්නේ අලුතෙන් හදාගන්න පුළුවන්. මොකද රාජතාන්ත්‍රික සම්බන්ධතා කියලා තියෙන දේවල් වලට ඇත්තට මේක ඒක දෙපැත්තටම යන මේ කතන්දරයක්. මොකද චීනෙට අපිවත් ඕන, අපිට චීනෙ ඕන වගේ. ඒ වගේම ප්‍රංශයටත් අපිත් එක්ක තරහ වෙලා ජීවත් වෙන්න බෑ. එතකොට ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇත්තටම ස්කොට් මොරිසන් කියලා කියන තැනින් අයින් වෙලා ඒක හරියට මැනේජ් කරන්න, හරියට කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙකුට ඒක දුන්නොත් ඇත්තටම ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි රටකට. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට පිට ගොඩක් හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් කට්ටිය ඉන්න මේ මේ හැම රාජ්‍යයක හැම පක්ෂයක් ඇතුළේම. ඇත්තටම ඉතින් එහෙම ඒ වගේ දේවල් ලොකු ගොඩක් අමාරු දේවල් නොවුනත් කැඩිච්ච සම්බන්ධතා ගොඩනගන එක හරි අමාරු වැඩක්. නමුත් හදන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා ප්‍රබල නායකයෙක් හෝ එහෙම නැත්නම් ප්‍රබල දෙවෙනි පෙළ නායකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් ඇත්තට මේක තමයි ලේබෙකට තියෙන හොඳම ඔප්ෂන් එක මේ වෙලාවේ.
මීළඟට අපත් සමග දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වන්නේ ක්‍රිෂාන්ත හෙන්නායක. ඔහු පවසන්නේ ඔස්ට්‍රේලියානු රජයන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එමෙන්ම විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණික ප්‍රජාවක් නියෝජනය කරන්නෙකු වශයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බවත් ඔහු පෙන්වා දෙනවා. පසුගිය කොවිඩ් සමය තුළදී ජාත්‍යන්තර සිසුන් ඇතුළු සංක්‍රමණිකින් රට තුළට පැමිණීම නවතා දැමීම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් යම් පසුබෑමක් ඔස්ට්‍රේලියාව තුළ සිදුවීම මීට ප්‍රධානතම හේතුව වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඇත්තටම කියනවා නම් මධ්‍යස්ථව බැලුවොත් අපි ඒ කොරෝනා වෛරස් එක 2019 ආරම්භයත් සමගම මං හිතනවා ඉකොනොමි එක සෑහෙන වැටුණා ඔස්ට්‍රේලියාවේ. ඒ වගේම බිස්නස් සහ ඒ තිබ්බ හැම දෙයක්ම කඩාවැටීමක් සිදු වුණා. මොකද කොරෝනා වෛරසය සමග හැම දෙයක්ම, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් පවා මෙහි පැමිණීම තාවකාලිකව වසා දැම්ම ඇත්තම කියනවා නම් ඒක උනෑන් සෑහෙන මෙහි ලොකුම බලපෑමක් වුණා ඉකොනොමිකට. මොකද මං හිතන්නේ මෙහේ රජය ගොඩක් පවත්වාගෙන යන්නේ මං හිතනවා ඉන්ටර්නැෂනල් යන ස්ටුඩන්ට්ස් ලත් එක්ක තමා. මෙහේ ස්කූල්ස් ඔක්කොම වහුවට පස්සේ ගොඩක්ම වැටුණා. ඉතින් මං හිතනවා ඒක ගොඩක් කඩා වැටීමක් වෙනවා මං හිතන්නේ මෙතනම කියනවා නම් ඉකොනොමිකට. ඉතින් මං හිතනවා මේ දැන් ඒක මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක බලනකොට දැන් පොඩ්ඩක් මං හිතන විදිහට ඉකොනොමික ගොඩක් හොඳ තත්ත්වයකට යනවා. ඒ කියන්නේ මං හිතන්නේ අලුත් රජයක් ඉස්සරහට එනවා නම්, කියන්නේ මගේ මතය නම් මං හිතන්නේ ස්ටුඩන්ට්ස් කියන එක තව ගොඩක් දුරට මේක ව්‍යාප්ත කරලා මේක ඉන්ක්‍රීස් කරනවා නම් මං හිතනවා ඒක හොඳ ක්‍රමවේදයක් කියලා. මේ බැලුවොත් ඉස්සරහට එන රජයට මං ඇත්තටම කියන්නේ ඒ වගේ දෙයක් කරනවා නම් හොඳයි කියන මතයක තමයි මම ඉන්නේ.
ඒ වගේම ක්‍රිෂාන්ත පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සෙසුන් හට සහ తాවකාලික වීසා හිමියන් හට සහනදායී වැඩපිළිවෙලක් සිදු කිරීම සහ හැකි ඉක්මනින් ඔවුන්ගේ වීසා කටයුතු ඉක්මන් කිරීමත් තමන් ඉදිරි රජයන්ගෙන් අපේක්ෂා කරන බවයි.
මේ ඉදිරි යන රජයේ කවුරු ආවත් මම හිතන්නේ මේක මයිග්‍රේෂන් විදියට මගේ මතය නම් එතනම කියනවා නම් මේ ඉන්න අයට තව ස්ටුඩන්ට්ස් වල අපේ වීසා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා PR එකට සහ ඒගොල්ලන්ගේ TR එකක් සහ apply කරනකොට. ඉතින් ස්ටුඩන්ට්ස් කියන්නේ මෙහෙ සෑහෙන්න හරි අමාරුවෙන් ජීවත් වෙන පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට තවත් ඒක අපි හිර කරන්න නැතුව ඒගොල්ලන්ට ලිවිල් භාවයකින් ඒක ඒගොල්ලන්ගේ PR ගැනීම සඳහා ඒගොල්ලන්ට මම හිතන්නේ හොඳ අවස්ථාවක් ලබා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් දුරට මෙහෙ අවුරුදු සමහර මන් දන්න මගේ යාළුවෝ ඉන්නවා අවුරුදු 5-6 exam කර කර ඉන්නවා. ඒගොල්ලන්ට PR එක දාගන්න බෑ. මොකද ගවම් රජයෙන් ඒ වගේ අයට දැන් අන්තිමට බලන්නේ තුන්වෙනි ස්ථානය වගේ තමයි බලන්නේ. මං හිතනවා ඉතින් එහෙම අවස්ථාවක මේ වෙලාවේදී ස්ටුඩන්ට්ස්ලා ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා. මොකද මං හිතන්නේ කීයට 20ක් විතර රජයේ ඉකොනොමිකට ඇත්තටම ලොකු බලපෑමක් තියෙන්නේ ඒගොල්ලන්ගේ. ඉස්සරහට එන රජයට මම කියන්නේ ඒ ගැන පොඩ්ඩක් සලකා බලන්න කියලා ඒගොල්ලන්ගේ වීසා එක සම්බන්ධයෙන්.
දැන් අපත් සමග ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් සම්බන්ධ වන්නේ තුෂාරා පලිහවඩන. ඇය ළමා රැකවරණ ශේෂ්ත්‍රයේ සිය කටයුතු සිදු කරන අතර තුෂාරා පවසන්නේ ඉදිරි පාලක පක්ෂමකින් මෙම ශේෂ්ත්‍රය සඳහා විවිධ වෙනස්කම් තමන් බලාපොරොත්තු වන බව. විශේෂයෙන්ම මෙහි සේවකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉදිරි පාලක පක්ෂවලින් බලාපොරොත්තු වන බවයි ඇය පෙන්වා දෙන්නේ.
චයිල්ඩ් කෙයාර් බැලුවොත් දැන් ඇත්තටම චයිල්ඩ් කෙයාර් කියන්නේ ගොඩක් අමාරු දෙයක්. පොඩි ළමයි බලාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ හොඟක් පරිස්සමෙන් බලාගන්නවා. ඉතින් ඒ මම හිතන්නේ මේ වැඩ කරන සේවකයෝ ගොඩක් මහන්සි වෙනවා. ඒගොල්ලන්ට තියෙන පහසුකම් ඇත්තටම මම හිතන්නේ ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ වැටුප අනිත් එක තමයි. ඒ වැටුප හරිම කියන්නේ ගොඩක් වෙලාවට ඒක වැඩි වෙන්නේ නැහැ. දැන් පැනඩමික් එක වෙලාවේ වුණත් ඒගොල්ලන් වැඩ කරා. ඉච්චර අමාරු කාලෙත් වැඩ කරලත් ඒගොල්ලන්ට වැටු පැඩිවීමක්වත් මුකුත් වුණේ නෑ. ඉතින් ඒ අනිත් පහසුකම් වුණත් ඒගොල්ලන්ට හරිම අඩුවෙන් ලැබෙනවා කියලා තමයි මම හිතන්නේ. ඊට පස්සේ තවත් දෙයක් තමයි වෛද්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්. ඊට පස්සේ ගොඩක් වෙලාවට මෙන්ටල් හෙල්ත් ඇත්තට ඒවට හෙල්ප් කරන්න ඕන. ඊට පස්සේ ගයක් ගන්න ගියොත් දැන් ගොඩක් හවුස් ප්‍රයිසින් ගොඩක් වැඩි හැමතැනම ස්ටේට් එකම. ඒවට ඒගොල්ලන්ට පහසුකමක් නැහැ. ගැන ලෝ ඉන්කම් කට්ටියට ගයක් ගන්න එක ගොඩක් වෙලාට හිසිනයක් කියලා තමයි හිතෙන්නේ.
ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජා සමාජික වශයෙන් තුෂාරා පවසන්නේ මේ වන විට සංක්‍රමණික ප්‍රජා සඳහා ඕස්ට්‍රේලියාව දක්වන සහාය ඉතා ඉහළ මට්ටමක පවතින අතර අනාගතයේදී මෙලෙස පැමිණෙන පිරිසටත් විවිධ සහන ලැබීම තමන් අපේක්ෂා කරන බවයි.
මං හිතන විදිහට ඕස්ට්‍රේලියාවේ දැනට ඉන්න ආණ්ඩුවයි කලින් හිටපු ලේබර් එකයි ගත්තොත් ලොකු වෙනසක් දකින්නේ නැහැ. කාලයත් එක්ක බැලුවත් අතර විශාල පරතරයක් තියෙනවා කියලා හිතන්න බෑ. එකම දෙයක් විදිහට මම හිතන්නේ ලේබර් එක ඉන්නකොට සාමාන්‍ය ජනතාවට සහන සැලසෙනවා ගොඩක්. ලිබරල් ආණ්ඩුවෙන් ගොඩක් වෙන්නේ ආයෝජනවලට ව්‍යාපාර කියන්ට වගේ කතියට තමයි හොඳ කියලා තමයි මට හිතෙන්නේ. සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් දැනට කරන සේවය ඉතාම ප්‍රශංසනීයයි. මගේ මම හිතන විදිහට ඉදිරියේදී බලයට එන ආණ්ඩුවක් සංක්‍රමණික ජනතාව රටේ අනිත් මහ ජනතාවටත් හිමි වෙලා තියෙන සහ ඉදිරියේදී හිමි වෙන වරප්‍රසාද කඩිනමින් හිමි යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම සාමාන්‍ය ස්ථිරපදිංචි වීසා හැර ඇරුණාම අනුත් වීසා සමහර වීසා කැටගරිස් තියෙනවා. ඒවට එන්න ෆැමිලි වීසාවලට සමහර ලාවට මෙඩිකයා නැත්තුව එහෙම වෙනවා. ඊට පස්සේ ළමයින්ගේ එඩ්යුකේෂන් වලට සමහර ලාවට ගෙවන්න වගේ එහෙම වීසාස් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ඉන්කම් එකත් එක්ක ඒගොල්ලන්ට ඒවා අමාරුයි. එතකොට මෙඩිකයා වගේ දෙයක් මේව කරන එක අමාරුයි ඒගොල්ලන්ට. එතකොට ඒ වගේ දේවල් වලට සහන සැලසෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒ ළමයි නැත්නම් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒවට සහන සැලසෙනවා නම් හොඳයි කියලා හිතනවා.
මීළඟට අපත් සමග සම්බන්ධ වී සිටින්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් රැන්ඩි අහංගම. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි පාලක පක්ෂ මගින් ජීවන වියදම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම තමන් අපේක්ෂා කරන අතර මේ සඳහා සෙන්ටලින්ක් සහ මෙඩිකයා ඇතුළත් වන බව. ඒ වගේම සෙන්ටලින්ක් සහ මෙඩිකයා සඳහා මේ වන විට පවතින සීමාවන් ඉවත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
මම හිතන විදිහට දැන් මම ගොඩක් බලන්නේ මේ පළවෙනි එක විදිහට සෙන්ටලින්ක් එකක් සහ මේ මෙඩිකයා සම්බන්ධව තියෙන මේ ප්‍රතිලාභ අපිට හම්බ වෙන ඒක තමයි ගොඩක් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මොන වෙනස්කම් මොනවාද වෙන්නේ කියලා. එමකෝ මේ සෙන්ටලින්ක් එක ගත්තොත් දැන් මට ඉන්න බාලාත් එක්ක දැන් මගේ ෆැමිලි එකත් එක ගත්තොත් මේ අපිට ඇත්තටම ඒ යම්කිසි ගාණක් හම්බ වෙනවා. ඒ වුණාට ඒක දැන් තියෙන තත්ත්වය අනුව තියෙන දැන් විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වයට පස්සේ විශාල ලෙසව ගොඩක් ඔය මේ බඩු මිල සහ මේ ෆැමිලි එකකට අත්‍යවශ්‍ය දේවල් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඒ සෙන්ටලින්ක් වලින් හම්බ වෙන ගණන් එහෙම ඇත්තටම ඉහළ ගිහිල්ලා නැහැ. මම ගොඩක් බලාපොරොත්තු වෙන එකක් ඒක කොහොමද ඒකට මේ ප්‍රධාන පක්ෂ සහ අනිත්තුළු පක්ෂ කොහොමද ඒවට මේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒවට දෙන යෝජනා මොනවද කියන එකක්. අනිත් එක මෙඩිකයා පැත්තෙන් ගත්තොත් මම ගොඩක් හිතන්නේ දැන් ඒ පක්ෂ කොහොමද මෙඩිකායකට මේ දෙන යෝජනා විශේෂයෙන්ම මේ අනාගත කීපය ඇතුළත. එමකෝ එකක් මෙඩිකයා මම හිතන්නේ මේ දන්ත සෞඛ්‍ය කියන එක ඇත්තට මෙඩිකායකට මේ ළමයින්ට විතරයි හම්බෙන යම්කිසි ගාණක් අවුරුද්දට. ඒක මං හිතන්නේ මේ සමහර පක්ෂ යෝජනා කරලා තියෙනවා මේ මෙඩිකයාකට අත්‍යවශ්‍යම මේ දන්ත සෞඛ්‍ය ඇතුළත් කරගත යුතුයි කියලා. මමත් ඒක විශ්වාස කරන එක අයින් කරන එක මං හිතන්නේ ඒක මේ හරි අවසනාවන්ත තත්ත්වයක්. දන්ත සෞඛ්‍ය අපි මෙඩිකයන් නැතුව කරන්න ගියම ඉතා ඉහළ මිලක් තියෙනවා. ඊට අමතරව රාජ්‍ය රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ එකක් අනාගතයේ කොහොමද දේශීය කලාපී ආරක්ෂාව සම්බන්ධව මේ තියෙන ගැටලු සම්බන්ධව මේ පක්ෂ කොහොමද ඒවට මේ ඒගොල්ලෝ දෙන උත්තර මොනවාද යෝජනා සම්බන්ධයෙන් මම ඒක ගොඩක් සැලකිල්ලට ගන්න බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම දෙමාපිය වීසා සඳහා ගැටලුකාරී තත්ත්වයක් පවතින බව පෙන්වා දෙමින් රැන්ඩි අවධාරණය කොට සිටින්නේත් මෙම දෙමාපිය වීසා ඇතුළු වීසා සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමක් ඉදිරියේ පාලක පක්ෂ මගින් තමන් අපේක්ෂා කරන බවයි.
දැන් අපිට තරම් මේ අම්මයි මේ තාත්තල ටික දවසකට ගෙන්නන්න හේතුවල ඒගොල්ලෝ මේ අම්මට මේ දීලා තියෙන වීසා මේ ඔද්දු අවුරුද්දකට කාලය දියවදී නේද තාත්තට හම්බවලා තියෙන මාසෙකට විතර කාලයක්. ඒකෝර ඒක හරි මේ අමාරුයි කරගන්නේ මොකද එන ආවත් ආපස්සට ආයි මාසෙකින් යන්න ඕන බුදුර. අම්මා තාත්තා මේ ගෙන්නන්නේ මේ ළමයිත් එක ටිකක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ට මේ ඒ සම්බන්ධ නිසා. ඒකෝර අපිට මෙඩිකල් මේ චයිල්ඩ් කියා සම්බන්ධ තියෙන ඒවත් ටිකක් ගාන අඩු වෙන නිසා ඒක ආඩුවටත් ඒක එක පැත්තෙන් හොඳයි. ඒ නිසා මම හිතන්නේ මේ වීසා සම්බන්ධ ඊට වඩා දේවල් ලිහිලි ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ අනුගමනය කරනවා නම් ඊට අමතරව මට කියන්න ඕනේ මේ මේ චයිල්ඩ් කියා මේ මිල ගණන් විශාල සීල දීලා තියෙන මේ පහුගිය මේ අවුරුදු කිහිපය තුළද ඒකත් ලොකු මේ ගැටලුවක් තමයි මේ ෆැමිලි එකක් විදියට අපි මනකොට අපි ලොකු ගාණක් ඒ වෙනුවෙන් වේදන් කරන්න යනවා චයිල්ඩ් කියා සම්බන්ධව මේ ආණ්ඩුවෙන් ඒ ගවර්න්මෙන්ට් එකෙන් යම්කිසි ගාණක් හම්බ වෙනවා. ඒක ඇත්ත ඒ වුණාට ඒක මේ අපේ අතනුත් ඊට සමය ගොඩක් ලොකු ගාණක් ඒ සම්බන්ධව වියදම්. ඒ නිසා මම හිතන්නේ මේ අම්මා මේ දෙමාපියන් සම්බන්ධ වීසා මේට වඩා කියන්නේ දීර්ඝ කාලයක් වෙන අවුරුද්දක් විතර එක දිගට හම්බ වෙනවා නම් ඒක ලොකු දෙයක් මේ තත්ත්වයට. ඒ නිසා මම ඒකත් හොඳ මේ අදහසක් විදියට බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව යෝජනාව කොහොමද කියන.
හොඳයි, එහෙමනම් අප්‍රේල් මාසයට එදී තිබෙන විනිවිද ජනතා මත විමසුමෙන් සමු ගැනීමටයි සූදානම. අපි අවධානයක් යොමු කරමින් සිටියේ එළවෙන 2022 ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයත් සමග ඔස්ට්‍රේලියාවේ අනාගත පාලකයන්ගෙන් විය යුතු වෙනස්කම් පිළිබඳව. එමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ අචලා සිරිතුංගටත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වින් පලිහක්කාරටත්, වික්ටෝරියා ප්‍රාන්තයේ නුවන් රාමවික්‍රමටත්, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ක්‍රිෂාන්ත හෙන්නායකටත්, ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ තුෂාරා පලිහවඩනටත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැන්ඩි අහංගමටත් අපත් සමග මේ කතාබහට එක්වීම පිළිබඳව. එහෙමනම් ලබන මාසයේත් විනිවිද ජනතා මත විමසුමෙන් නැවතත් හමුවෙමු.
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් අපි ලබන මාසයේත් අවසාන අඟහරුවාදා හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.